කතා කීමේ කලාව ගැන මා ඉතා රසවත්ව යම් ක්‍රමාණුකූල ආකාරයකට හැදෑරුවේ 1987 ශ්‍රී ලංකා පදනම් ආයතනය පැවැත්වුණු තිස්ස අබේසේකරයන්ගේ සිනමා පාඨමාලාවේදී. ඇත්තටම කතන්දර කීමේ කලාව මොනතරම් විද්‍යාත්මක සමමිතික ස්වරූපයක් ගන්නවාද කියලා මට වැටහුණේ තිස්ස අබේසේකරයන් ඉතාමත්ම රසවත්ව ඒ මාතෘකාව කතා කළ පසුවයි. අදින් අවුරුදු 27කට එපිටට මා ඔබ රැගෙන යන්නද 1987 මාර්තු මාසය කොළඹ 7 ටොරින්ටන් චතුරස්‍රයේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සීතල කුටිය.
පළවෙනි ප්‍රශ්නේ අවසාන වශයෙන් ඔබ නැගපු ප්‍රශ්නෙට බඳුල්ල පිළිතුරු දෙනවා නම් විරාගේ නවකතාව තෝරා ගැනීමට ප්‍රධාන වශයෙන් මට අනුබල දුන්නේ නවකතාව කෙරෙහි මාතුල ඇති භක්තිය සහ ආසාව. අපි මට වස අවුරුදු 15ක් විතර කාලේ තමයි විරාගේ මුලින්ම මුද්‍රණද්වාරයෙන් බිහි වුණේ නවකතාවක් හැටියට 1950 දශකයේ මැද හරියේදී. එදා ඉඳලා අද වෙනතුරු විරාගය මා වඩාත්ම කැමති සිංහල නවකතාව බවට පත් වෙලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි, එදා 1950 දශකයේ මැද හරියේදී අපි නවකතාව කියනකොට අපිට එයින් ලැබුණු රසය සහ අරුතට වඩා වෙනත් රසයන් වෙනත් අරුත් ඒ නවකතාව මතු කරන්න පටන් ගත්තා. මමත් මගේ පරම්පරාවේ අයත් වයසෙන් වැඩි මොහුකුර අයත්ම. බොහෝ විට අපි බාලවියේදී රස විඳින දෙයක් පසු කාලයකදී අපි වියපත් වූ විට අපට එපා වෙන නැත්තම් නීරස වෙන ගතියක් තියෙනවා. නමුත් විරාගය අර පරණ කවියකින් කියනවා නම් නොව පැරණිය වන රමණීය විටින් විට වගේ යුගයෙන් යුගයට අලුත් අරුත් නංවමින් අපට සමීප වුණා. ඉතින් ඒ විරාගයත් සමග මාත් මගේ පරම්පරාවේ අයත් තිබුණා වූ සුහද ඇසුර බොහෝ විට මේ මා විසින් මගේ වෘත්තිය සඳහා තෝරාගත් මගේ අදහස් ප්‍රකාශනය සඳහා තෝරාගත් සිනමා මාධ්‍ය කොටගෙන ප්‍රතිනිර්මාණය කිරීමට මා පෙළඹුව අය කීම මං හිතන්නේ වැරදි නැහැ කියලා.
කතා කීමේ කලාවේ අපූර්වතම අවස්ථාවක් ලෙස විරාගය තිස්ස අබේසේකරයන් අපට උපුටා දැක්වේ මීට අවුරුදු 27කට 26කට විතර ඉස්සර. ඕනෑම සංස්කෘතියක මේ කතා කීමේ කලාව දකින්නට පුළුවන්. වචනවලින් රූපවලින් මැවෙන මේ කතාන්දර බොහෝ වෙලාවට වැඩි දියුණු කරන ලද මුල් අන්දරයක විකාශනයන්. එතකොට තමයි ඒ කතා ඒ තරම්ම රසවත් වෙන්නේ. ඉදිරිපත් කිරීමේ කලාවට එද්දි මේ කියන කතන්දර ඉම්ප්‍රොයිසේෂන් කියන තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ එසැනින් මේ මූලික හරය රසවත් කතාවක් බවට තැනෙනවා, පෙරලෙනවා. මේ කතා කීම මතුපිටින් පෙනෙන සරලකමට වඩා යමක් ජනතාවට සංස්කෘතියට ඉටු කරනවා. එකක් අධ්‍යාපනික වශයෙන්, තව එකක් සංස්කෘතික හරපද්ධති අනාගතයට ගෙන යාම වෙනුවෙන්. ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ආධ්‍යාත්මිකව පෙර තිබුණු තත්වයට වැඩිය මිනිසා දියුණු කිරීම වෙනුවෙන්. මේ කියන කතන්දර කීමේදී ප්‍රස්තුතය නැත්නම් කතා නිමිත්ත, ඒ කතාවේ එන චරිත වගේම කතා කියන්නාගේ දෘෂ්ටිකෝණයත් හරිම වැදගත්. ඇත්තටම කතා කියන්නා හරීම නිර්මාණශීලී විය යුතුයි. හරිනම් ඒ කියන කතාවේ චරිතයක් හා සමවිය යුතුයි කියලයි කියන්නේ කතා කියන්න. අපි දැක තියෙනවනේ බොහෝ දක්ෂ කතාකාරයන් රඟපාමින්නේ කතාව කියන්නේ. බොහෝ විට එහෙම වෙන්නේ උත්තම පුරුෂයන් කතාව කියනකොට. ඒ කියන්නේ මම ආකාරයෙන්. සේරටම ඉස්සෙල්ලා අපි ඒ වගේ කතාවක් අහලා බලමුද? සිංහල ගීතේ ඔබට ඕනෑ තරම් එහෙම කතාවල් තියෙනවා. සරා ගොයිය හරිමිනිහා ඉඳලා මොනතරම් කතාන්දර අපේ ගීතවල තියෙනවද? දයානන්ද ගුණවර්ධනයන්ගේ මధుරතර නාටකය මధుර ජවනිකාවෙන් අපිට බැරිද ජවනිකාවක් ගැන කතාවක් අහගන්න? ඒ තමයි ජැක්සන් ඇන්තනි සහ අනුලා බුලත්සිංහල කියන දයානන්ද ගුණවර්ධනයන්ගෙම රචනයක් වුණු මේ කතාව.
මහා සංගරා කරන්නේ වැඳ සුරන්ද පින්නි සොඳ
කියන අපේ ඊනඟ සූසුව කවියෙන් සලකන්න
සිරින් අපිරි අපේ ලකුණිව අසුමි ඉංග්‍රිස් රජුන්ට කෙලින්ින්ද නොදී අපට බලේ ගත්තා ඔවුන් අතට සිතලා වැඩ කරන ඉතුමයෝ නමින් පුරසිරෙත ලැබිලා සන්නතුරකුත් පසුව ගියාරේ ලුවට එකලා ඔහු කළ දස්කම් කියනවා අපි පෙලින් පෙලෙත
වගේ උන්නු මැදිට සජන් මේජර් කෙරුවා කොට හේනේ පොලිසියට
එක්ක ගොසි පොලිස් පහකය දොළොස් දෙනෙක් මරදානට ඉක්මන් කර කම්ම සරුන් පතලෙන් සුදී අලින්ද සල්ලි දීලා ඔවුන් අතට යන්න කිව්වා සුදු පොලට ඊට පස්සේ සිද්ධ වෙච්චි ඒ පුදුමයි අහන්න
මා කලින් කිව්වා වගේම ඇත්තටම කතා කියන්න හරීම නිර්මාණශීලී විය යුතුයි. කතාවේ චරිතයක් හා සම විය යුතුයි. සාමාන්‍යයෙන් රඟපාමින් කතා කියන අය ඒ වගේ. බොහෝ විට එහෙම වෙන්නේ උත්තම පුරුෂයන් කතාව කියනකොට. ඒ කියන්නේ මම ආකාරයෙන්. මම ආකාරයෙන් කතාව කීමේ ප්‍රමුඛෙක් අපට හමුවනවා ඈනස්ට් හෙමිංවේගේ ද සන් ඕල්සෝ රයිසස් කතාවේදී. ඒ කතාකාර චරිතය ජෙක් බාන්ස්. මම වෙනුවට අපි කියා යෙදවෙන කතා කියන්නොත් ඉන්නවා ඉඳහිට. මැක්සිම් ගෝර්ගිගේ මිනිසුන් 26 දෙනෙක් සහ දැරියකගේ කතාව එන්නේ ඒ විදියට. අපි කතා කියන්නාට සමීපතම නැත්තම් සැඟවුණු හෝ පෙරවි තත්ත්වයේ සිටින්න කතාකාරයා වන අවස්ථාත් තියෙනවා. ගලිවචාරිකා, ෂෙලොක් හෝම්ස්, ඩොක්ටර් වොට්සන් මේ වගේ කතා කියන්න. ඒ වගේමයි කතාවේදි කතා කියන්න මුලදි ඉඳලා තවත් අයෙක් ප්‍රතිස්ථානගත වෙන අවස්ථාත් තියෙනවා. එමිලි බ්‍රොන්ටගේ වදරින් හයිට්ස් කෘතියේ ලොක්කුඩ් චරිතය වගේ. එයා තම ප්‍රථම කතා කියන්න. ඒත් පරිච්ඡේද 4ක් අවසානයේදී ප්‍රධාන කතා කාර්ය වෙන්නේ නෙලීඩියන්. මේ කතන්දර කීමේ කලාව මොනතරම් දුරදිගට ගියාද කියලා කිව්වොත් කතා කීමේ ජාතික මහෝත්සවයක් පවා පැවැත්වෙනවා ඔක්තෝබර් මාසේ ඇමරිකාවේ මුල් සතියන්තේ පුරාවට. මේ කතන්දර කීමේ කලාව මුළු මනින්ම වෙනස් කළ මහා සාහිත්‍ය කෘතීන් ලොවෙන් ඕනෑ තරම් අපට හමු වෙනවා. ඩස්ටොව්ස්කීගේ බොහෝ කතා අයත් වෙන්නේ මම කියන ඒ දෙවැනි කාණ්ඩයට. කතා කීමේ කලාවට වඩා ආධ්‍යාත්මික හරය පෙරටෙන අවස්ථා. ලොව මොනතරම් එවන් සම්භාව්‍ය කෘති තිබුණත් මේ කතා කලාව වෙනස් කරපු මහා සාහිත්‍ය නිර්මාණය ලෙස මට දැනෙන්නේ විරාගයේ නවකතාව. මාර්ටින් වික්‍රමසිංහයන් ඊළඟට උනේ මොකද්ද කියන කුතුහලයට වඩා වැඩි බරක්, වැඩි හරයක් අපට දෙන්නේ ඉතා සියුම්ව මොලකැටි ලෙස අරවින්දව හදමින් තනමින්. අවුරුදු 20 ගණනක තරුණයෙකු විදියට මා තිස්ස අබේසේකරයන් හා ඇසුරට යද්දී මා දැන සිටියේ නැහැ තිස්ස අබේසේකරයන් අරවින්ද දකින්නේ කොහොමද කියලා. විරාගයේ චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය කර තිබුණත් ඒ නවකතාවක් නිසා මට අවශ්‍ය වුණා ඔහු සැබෑ ලෙස අරවින්ද දකින්නේ කොහොමද කියා දැනගන්නට. මා මුලින්ම කළේ පාඨමාලාව අතරේ කාලයක් ඔහුගෙන් ඉල්ලා ගැනීම. ඉතා නිහතමානීව කෑම විවේකෙදි එතුමා මට ලබා දුන්නා. පටිගත කිරීමේ පහසුව සලසා දුන්නේ අපේ රටේ ප්‍රකට ප්‍රවීණ වුණත් හරිහැටි හඳුනා නොගත් කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ සහ අදටත් එහි නියැලෙන MD මහින්දපාලයන්. 1987 ඒ දවසේ SLTTI ආයතනයේ මහින්දපාලයන් නොවන්නට ඔබට මාදන මේ අත්දැකීම නොලැබෙන්නට ඕනතරම් ඉඩ තිබුණා. මා තිස්ස අබේසේකරයන් සමග කතාව පටිගත කරන්නට පෙර තරමක මතභේදාත්මක සංවාදයක නියැලුණා. මගේ අදහස වුණේ අරවින්දගේ චරිතයේ ඇති වැදගත්කම දැවැන්තකම නිසා එතුමා අතින් අරවින්දගේ මව කුලසූර්ය මේනකා වැනි චරිත පරිපූර්ණව නිර්මාණය වුණේ නැති බව කෘතිය හා සැසඳුවාම. එයට මා තදබල ලෙස හේතු කිව්වා. අරවින්ද සඳක් බවත් අරවින්ද නම් සඳට ඒ එළිය දෙන්නේ කුලසූර්ය නම් ඉර බවත් එබැවින් එවන් කුලසූර්ය ඔහු අතින් අඩුවෙන් අධ්‍යක්ෂණය වී ඇති බව මගේ අදහස වුණා. ඊට අදාළව මා මහාචාර්ය ජෝසප් නීඩ්හැම්ගේ විරාගය පිළිබඳ විචාරයේ කොටස් ඔහු සමග සාකච්ඡා කළා. ඔහු එක්වරම උපැස්සුවල ගලවා මගෙන් ඇහුවේ මල්ලි මොන යුනිවර්සිටි එකෙන්ද උපාධිය ගත්තේ කියලා. මගේ උත්තරේ වුණේ තිස්සයිය වගේම මම පොත්පත්වල සහ මගේ ප්‍රවීණයන්ගේ උපාධිය තමයි ලබා ගත්තේ කියලා. ඒ ඇතිවුණු ඇසුරින් මා තවදුරටත් අරවින්ද සමග එහාට ඔහු සමග ගියා. මේ අවස්ථාව
දැන් අරවින්දගේ චරිතයේ විශේෂත්වය මා දකින්නේ මෙන්න මේ ආකාරයට. අරවින්ද භෞතික ජීවිතයේ භෞතික පැත්තෙන් ඈත් උනේ. යස ඉසුරු සැප සම්පත් අත්හැර දමා තවුස්දම් පුරන මුනිවත රකින්න පුද්ගලයෙකු වගේ හුදකලා වුණේ. දුක් අනුභව කළේ ප්‍රායෝගික හේතුවක් උඩ නෙවෙයි. ඔහුගේ දෙමව්පියන්ට සල්ලි නොතිබුණු හින්දා නෙවෙයි. ඔහුට රස්සාවක් නොතිබුණු හින්දා නෙවෙයි. සමාජ හෝ ආර්ථික හේතුවක් උඩ නෙවෙයි අරවින්ද දුක් අනුභව කළේ. ඔහු උපන්නේ තුන් වේල හොඳට කන්න පුළුවන් සාමාන්‍ය මට්ටමක සැප සම්පත් සහිතව ජීවත් වෙන ගමේ කවුරුත් ගරු කරපු ගැමි මධ්‍යම පන්තික පවුලක එකම පිරිමි දරුවා වශයෙන් ජීව හැදුනේ. ඔහුගේ පියා වෙද මහත්මෙක්. ඒ පියාට ඒ අනිත් පැත්තෙන් ඔහුට ඉගෙනගෙන දොස්තර කෙනෙකු වීමටත් අනන්ත අප්‍රමාණ ඉඩකඩ තිබුණා. ඔහු බුද්ධිය අතින් ඉතාමත්ම ශූර ශිෂ්‍යෙක් බව කුඩාවදීදීම ඔහුගේ ගුරුවරුන් පවා පල කළා. ඒ නිසා තමයි තාත්තරත් ඕන කරේ පුතාව කොහොම හරි දොස්තර කෙනෙක් කරා. ඔහු දොස්තර කෙනෙක්, ඒ කියන්නේ ඔහු බුද්ධියෙන් අඩු නෑ. ඔහුට මොකක් නොකළත් අඩුවන්නේ අන්තිමට කාලබීල ඉන්න තිබුණ හොඳට. ඔහුට ඉතාමත්ම ලස්සන ඒ වගේම මිලමුදල් සහිත කාන්තාවක් පෙන් බැඳගත්තා. එතකොට මේ සියල්ල දාලා ගියේ සියල්ලට පිටු පෑවේ ඇයි? මෙතන එන්නේ ආධ්‍යාත්මික හේතුවක්. එතකොට මං අන්නේ එකයි මේ සිදුහත් චරිතය ඉතාමත්ම සමීපයි කියලා මං හිතන්නේ. මොකද සිදුහත් චරිතෙත් තියෙනව නෝ වගේ දේවල්. ඒ කියන්නේ ඔහු රුවගුණ තේජසින් සිදුහත් කුමරු අඩු නෑ. එවකට සිටි රූමත්ම කුමාරිකාව ඔහු සමග තරණ බන්දෙට පිවිස යසෝදරා. ඒ ඊට පස්සේ රම්ම සුරම්ම සුභ කියලා මාලිගා තුනක් තිබුණලු විවිධ ඍතුවලදී ජීවිතය ගත කරන්නට. දැසි දසුන් හිටියා, යාන වාහන තිබුණා. අනිකුත් ලෞකික සැප සම්පත් වලින් කිසි අඩුවක් උනේ නැහැ. රාහුල පුත් කුමරු උපදින දවසෙත් රාත්‍රිය ඔහු ගත කළේ අන්තපුරේ. මේ සියල්ලට පිටුපා යෑමට සිදුහත් කුමරුට තුඩු දුන්නේ ආර්ථික හෝ ප්‍රායෝගික හේතුවක් නෙමෙයි, ආධ්‍යාත්මික ගැටලුවක් අර්බුදයක්. චෛත්‍යික හේතුවක්. එතකොට දැන් එවැනි පුද්ගලයෙකුව බලන්න, දැන් සිදුහත් කුමරු ගැන අපි තුල භක්තියක් ඇති වෙන්නේ, අපි තුල එතුමා කෙරෙහි යම් කිසි විදිහක කරුණා රසයක් ඔහු අපි තුල ජනිත කරන්නේ.
සිදුහත් කුමරුව ඈත අතීතයේ ඉඳලා බිතු සිතුවම්කරුවන් සිතුවම් කළ තියෙන ආකාරයට. මේක මනුෂ්‍ය ස්වභාවයේ තේරුම් ගන්න බැරි දෙයක් වෙන්නට ඕනේ. මොකද අපි බොහෝ විට කම්පණයට පත්වන්නේ ලස්සන දෙයකට මොකක් හරි අකරතැබ්බයක් වෙනකොට. ලස්සන කුමාරයෙක්, කිසි දෙයකින් අඩු නැති කුමාරයෙක් වල්වැද තවුස්තම් පුරනකොට හනේ අපොයි කියලා අපිට කියවෙනවා. නමුත් දුප්පත් මිනිස්සෙක්, විරූපි මිනිස්සෙක්, ජීවිතේ ප්‍රායෝගිකව ගැට ගහගන්න බැරි මිනිස්සෙක්, ප්‍රේමයෙන් පරාජිත මිනිස්සෙක්, සමාජය විසින් කොන් කරපු මිනිස්සෙක්, ගල් ගසුන් ලැබූ මිනිස්සෙක්, අංග විකල වූ මිනිස්සෙක්, එවැනි තවුසතමක් පුරනකොට අපි කියන්නේ අනේ උතින් මේ මිනිස්සයාට ඉතින් හේතු තිබුණානේ හොම වෙන්න කියලා. අපි තුල කම්පනයක් ඇති වෙන්නේ නැහැ. අරතරම් ප්‍රබලයි. එතකොට මං හිතන්නේ මෙන්න මේ මූලධර්මය බොහෝ දුරට විරාගයේ නවකතාවේ වික්‍රමසිංහ මහත්මයා ආරක්ෂා කරලා තියෙනවා. ඔහුට අවශ්‍ය වෙලා තිබෙන කිසිම ප්‍රායෝගික ප්‍රශ්නයකින් තොර වූ චරිතයක් අභ්‍යන්තරික හේතුවක් නිසා ජීවිතෙන් ජීවිතය කෙරේ කලකිරුණා කියලා කියන්නේ ඔහු ජීවිතයේ සම්මතයන් පිටුපෑම.
අරවින්ද ජීවිත අවසානයේ ලැබූ දුක්ගොන්න වගේම අරවින්දගේ චරිතයත් නොයෙකුත් අතවරවලට ලක් වුණා සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ. ඔහු මනස් පොතෙක් විදියට බොහෝ අය ඇඳින්නවා. එසේ බැනවැදුණු බොහෝ අය අරවින්ද අනුගමනය කරමින් නොයෙකුත් කෘති පළ කරන්නට පටන් ගත්තා. ඒත් අරවින්දත් එම චරිතත් සැබෑ රසිකයන් පාඨකයන් දුටුවේ කෝකිලයෙකු හා කපටෙකු අතර ඇති වෙනස වගේ. අරවින්දව ගීතයකට තේමාගත කරන්න හරිම අමාරුයි. නමුත් අරවින්දගේ ආද්‍යාශය මොන වගේද කියා හෙළිවන්නට, ඔබට අනුමාන කරගන්නට මා ගීතයක් තිළිණ කරන්නම්. මේ ගීතයේ සංගීතය එච්.එම්. ජයවර්ධනයන් සතුයි. පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න, නන්දා මාලිනිගේ ගායනය. මෙය කිනම් වූ ආදරයක්ද! පතන් බිම්මැද සුනිල ජලයේ ගලා යයි පුණ්‍යවන්ත වූ ආදරේ. සාදුකාරයේ ස්වර අතරේ රැඳී ඇත සාදු ජනන්ගේ ප්‍රේම සුගන්ධේ. Thank you. රෑ ඉරපාන විද්‍යුත් තැපෑල rairapan@derana.lk රෑ ඉරපාන පසුගිය කදම්බ විඳින්න පිවිසෙන්න වෙබ් පියසට www.fmderana.lk www.fmderana.lk රෑ ඉරපාන නාද චරිතය කපිල රුවන් පූගලාරච්චි. රෑ ඉරපාන මාතර තාක්ෂණික තානාපති රම්සි මොහමඩ් බ්ලෙස්මයින් ස්ටුඩියෝ මාතර සහාය නාද භූමිකාව තිවංක උමගිඩිය. රෑ ඉරපාන ද්විතීය භාගය 99 වැනි කදම්බය සමුගැනීමේ නිමේෂය. සමන් ආතාවුද හෙට්ටි මාධ්‍යවේදියාගේ සොඳුරු සැරිසර සරවක් නදිය දිගේ කෘතිය සැප්තැම්බර් මාසේ 4 වැනිදා සවස 3:30ට BMICH රැසීම් ශාලාවේ පැවැත්වෙනවා. ඔහු මෙවර සැරිසරන්නේ සරවක් නදිය දිගේ මැලේසියාවේ. මීට පෙර ඔහු චීනයේත් ජපානයේත් අපහා සැරිසරුවා. සොඳුරු සැරිසර හනමිචය දිගේත් සොඳුරු සැරිසර සේදමාවත දිගේත් ඒ 2011 සහ 2012 මේ 2013 සොඳුරු සැරිසර සරවක් නදිය දිගේ සමන්ට ඔහුගේ චාරිකාලංකාරයට රෑයිරපාන සුභපතන අතරේ පුංචි කොටසක් මට හිතුණ ඔබට කියන්න. කුවාලාලම්පුර් නගරය හරහා කිලෝමීටර් 8.6ක දුරක් ආවරණය කරන්නේ තනි පීල්ල දුම්රිය සේවාවලු. එය 2003 පටන් අරගෙන තියෙන්නේ. අත්හදා බැලීමකදී සිදු වූ අනතුරක් හා විවෘත කිරීමෙන් පසුව සිදු වූ ටයර් පුපුරා යාමක්ද නිසා තනි පීල්ලේ කෝච්චිය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු බව සමන් කියනවා. තනි පීල්ලේ කෝච්චිය යන්න ගිහින් සමන්ට අබැද්දයක් සිද්ධ වෙනවා. ඒ මුදල් නෝට්ටුවක් යන්ත්‍රයකට දැමීමට ගොසින්. එහිදී ඔහුට හමුවනවා විදේශීය තරුණියක් ස්වේතකි. ඇයගේ උදව්වලින් පස්සේ සමන් කියනවා ඇයට මට කරපු උදව්වලට බොහොම ස්තුතියි. අහම්බෙන් හම්බවෙච්ච සුන්දර මිතුරියක් ඔබ. කවදාහරි ලංකාවට එන්න අවස්ථාවක් ලැබුණොත් මට කියන්න. සමන් ඔහුගේ නම්පත ඇගේ අත තබමින් කියනවා. ඇගෙන් දුරකථන නම්බරයක් නොලද සමන්ට ඇගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා අවුරුද්දකට පස්සේ. මතකද මම ස්වේතකි මැලේසියාවේදී හමු වුණේ. ඇය අවුරුද්දකට පෙර වගේ නෙමෙයි හොඳ සිංහලෙන් කතා කරනවා. ස්වේතකි සිංහල කතා කරන්නේ කොහොමද? සමන් අයියේ මට සමා වෙන්න. මම ලංකාවේ. ඒත් ඒ බව මං එදා ඔබට කිව්වේ නැහැ. මම එදා ඔබට බුකිට් නනාස්වලදී උදව් කළේ ඔබ වඳුරගෙන. ඒත් මම ඔබට දැනගන්නට ඉඩ තියන්න කැමති වුණේ නැහැ. මෙසේ ගොස් අවසානයේදී ඇය සමන්ට කියන්නේ කුමක්ද? ඔබට මම ආපහු කතා කරන එකක් නැති වෙයි. ආයෙම අපි හමු වෙන එකකුත් නැති වෙයි. ඒත් එදා දවස ජීවිතේ සුන්දර දවසක්. මට තවත් යමක් කීමට ඉඩ නොතියා ඇය සංසුන් හඬින් මෙසේද කීවාය. අපි දෙන්නම එදා ගියේ තනි පීල්ලේ. තනි පීල්ලේ දුම්රිය ගැන විතරක් නෙමෙයි සරවක් නදිය දිගේ මැලේසියාවේ සමන් සමග සැරිසරන්නට නම් කෘතිය එළි දකින්නේ සැප්තැම්බර් 4 වෙනිදා. මම බන්දුල නානයක් කරවසම්.